అనుషిక్కా తిలకరత్న, యు హావ్ 10 మినిట్స్.
ගරුණීය කතානායකතුමනි, මම හිතන්නේ අද විවාදය වෙනම කාරණයක් සම්බන්ධයෙන් තිබෙන්නේ. නමුත් විපක්ෂයේ දිගින් දිගටම ආණ්ඩුකම ව්‍යවස්ථාවට ගෙනෙන 22 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය සහ සමාජයේ නොමග යවන කාරණා කියන නිසා ඒකට උත්තරයක් දීලා ඉන්න ඕන. දැන් කතා කරපු ගොඩක් අය ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට මේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ මොකටද කියන එක අපිට වඩා පැහැදිලිව මේ කතා කරනවා. මම මතක් කරනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට මිනිස්සු ඡන්දෙ දෙනකොට මේ රටේ සාමාන්‍ය ජනතාවට අදහසක් තිබුණා නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ නීතිය වල් වැදිලා තිබුණේ. උගත් කෙනාට, පොහොසත් කෙනාට, බලය තියෙන කෙනාට එක නීතියක්, බලය නැති කෙනාට තව නීතියක්, මෙන්න මේ කියන අයාලේ යමින් තිබ්බ නීති පද්ධතිය. ඒකෙන් අදහස් කරන්නේ නෑ අයාලේ ගියේ ඒ නීති ශේෂ්ත්‍රයේ ඉන්න අය කියලා. ඒකට බලපෑම් කරමින්, ඒකට තර්ජනය කරමින්, ඒකට අතපොවමින් කටයුතු කරපු මහා බල සම්පන්න දේශපාලන අධිකාරියක් තමයි සමතලා කරලා කුඩු සම්බල් කරලා බිමට දැම්මේ මේ රටේ මිනිස්සු. නීතිය අකුරට ඉෂ්ට කරන්නට ඒකට තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට බලය දුන්නේ. එනිසා හොඳට මතක තියාගන්න, ව්‍යවස්ථාපිත බලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159 දෙනෙක් පත් කරලා ව්‍යවස්ථාපිත බලය, නීතිය නීති සම්පාදනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට 3-2 එහා ගිහු බලයක් මේ රටේ මිනිස්සු ලබා දුන්නේ එවැනි හොඳ නීතියක් ස්ථාපිත කරන්න. එනිසා විපක්ෂයට මතක් කරනවා, ඒ නීති සම්පාදනය කිරීමේ බලය, නීතිය නිවැරදි මඟක ගමන් කිරීමේ බලය තමයි මිනිස්සු අපිට දීලා තියෙන්නේ. ඒක අපි විපක්ෂයෙන් අහලා නෙමෙයි කරන්නේ, මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගෙන් අහලා තමයි අපි නීතිය ක්‍රියාත්මක කරන්නේ. සාමාන්‍ය මිනිසුන්ට අවශ්‍ය කරන දේවල් තමයි අපි නීතිය ලෙස ක්‍රියාත්මක කරන්නේ කියලා හොඳට මතක තියාගන්න කියලා විපක්ෂයට මම කියා සිටිනවා. ඔය විපක්ෂේ කතා කරන ගොඩක් අයට මතක නැහැ ඒගොල්ලන්ගේ ආණ්ඩු කාලේ හිටපු අධිකරණ ඇමතිලාට තිබුණු චෝදනා. ඒ අධිකරණ ඇමතිලා අධිකරණයන්ට කරපු බලපෑම් ගැන චෝදනා ඒගොල්ලන්ට මතක නැහැ. වැඩි ඈතකට යන්නට ඕනේ නැහැ. 2015-2017 කාලෙත්, 2022-2024 කාලෙත් මේ රටේ අධිකරණ අමාත්‍ය ධූරය දරපු විජේදාස රාජපක්ෂ මහත්තයාගේ පුතා, ලොකු ඉතිහාසයකට යන්නට ඕනේ නැහැ. විජේදාස රාජපක්ෂගේ පුතා හරක් කටානොත් නදුන් චින්තකගෙන් නිදහස් කර ගැනීම සඳහා රුපියල් මිලියන 500ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන දැන් අධිකරණයේ නඩු පවතිනවා නියෝජ්‍ය කතානායකතුමනි. සමහර අධිකරණ ඇමතිලා හිටියා ගෝඨාභය රාජපක්ෂලාගේ සහ ප්‍රබල දේශපාලඥයන්ගේ පෞද්ගලික නීතිඥවරු විදියට කටයුතු කරපු, ඒ වෙලාවේදී කතා කරපු නැති අධිකරණයේ ස්වාධීනත්වය, ඒ වෙලාවේ කට ඇරපු නැති අධිකරණ ස්වාධීනත්වය ගැන මොනවද මේ විපක්ෂයේ නන්දොඩන්නේ? විපක්ෂ නායකතුමා කියනවා නීතිඥ සංගමයට රැස්වීමක් කරන් දෙන්නලු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක. පාර්ලිමේන්තු සම්ප්‍රදාය මොකක්ද කියලා දන්නේ නැද්ද නීතිඥ සංගමේ ඔය ඉල්ලීම් කරන කට්ටිය? පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුගත වෙන්නට ඕන. මං ඉස්සල්ලා මතක් කරපු ව්‍යවස්ථාපිත බලය තමයි පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙන්නේ. පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අපි ගරු කරන්නට ඕන. විපක්ෂ නායකතුමාද තීරණය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ක සාකච්ඡා ලබා දෙන්නේ කාටද, කොයි වෙලාවටද කියලා? හෙට දවසේ තව ධීවර සමිතියක් ඇවිල්ලා ඉල්ලනවා අපෙන් සාකච්ඡාවක්. අනිද්දා දවසේ තව මොකක් හරි සමාගමකින් ඇවිල්ලා අපිට සාකච්ඡාවක් ඉල්ලනවා. එහෙම සාකච්ඡා දෙන්න අපි බැඳිලා නැහැ. ඒකට ව්‍යවස්ථාපිත බලයක් මිනිස්සු අපිට දීලා නැහැ. සාකච්ඡා අපි ඕන තරම් දෙනවා. හැබැයි තියෙන ක්‍රමවේදයන්ට අනුගත වෙමින්. එනිසා තමයි මේ රටේ ප්‍රධාන පුරවැසියාට නීතිඥ සංගමයේ අවස්ථාවක් ලබා දුන්නේ සාකච්ඡාවක් තියන්න. ඒ සාකච්ඡාව මේ රටේ සම්පූර්ණ මිනිස්සුම අහලා අපිට වඩා හොඳට ඒ ගැන නිර්දේශ දුන්නා. එනිසා ඔය නීතිඥ සංගමේ ඔබතුමාලා වැඩිය කෑ ගහන්න එපා. ඔය නීතිඥ සංගමේ නියෝජනය කරන මමත් ඒකේ සමාජිකයෙක් සහ තවත් ඕනෑ තරම් නීතිඥවරු අපේ ආණ්ඩු පක්ෂෙත් ඉන්නවා. නීතිඥ සංගමේ කියලා දැන් දඟලන ගොඩක් අය හැම දෙනාගේම අදහස නෙමෙයි ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයක්. ඒකට ඔළුව නමන්න අපි ලෑස්ති නෑ. අපි ලෑස්ති මේ රටේ මිනිස්සුන්ට ඔළුව නමන්න සහ නීතිය, යුක්තිය, සාධාරණත්වය නිවැරදිව ක්‍රියාත්මක කරන්න. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා විපක්ෂය ගැන අපි අමුතුවෙන් කලබල වෙන්නේ නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ අපි දන්නවා අපේ රටේ මිනිස්සුන්ගේ හොඳට තිබුණු ජාතික සමගිය කුටු සම්බල් කරලා සුණු විසුණු කරලා පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා මේ රටේ. ඒ නිසා අපි හිතනවා කාට හරි හෘද සාක්ෂියක් තියෙනවා නම් මේ පාස්කු ප්‍රහාරයේ තීන්දුව ඉතාම කෙටි කාලයක් තුල ලැබෙනවා ඒක තව ප්‍රමාද කරන්න කාට හරි හෘද සාක්ෂියට එකඟව එකඟතාවයක් තියෙනවා නම් මිනිස්සු වෙන්න බෑ මම දැක්ක එක අම්මා කෙනෙක් තමන්ගේ සමාජ මාධ්‍ය ලියලා තිබුණා මගේ මහත්තයත් මගේ දරුවොත් මට ආයේ කිසි දවසක දකින්න බෑ නමුත් මම මැරෙන්න කලින් මගේ දරුවටත් මගේ දරුව දෙන්නටත් මගේ මහත්තයටත් වෙච්ච අසාධාරණයට මොකක් හෝ සාධාරණයක් ලැබෙනවා නම් මම මේ වාතලයට මුසු කරන හුස්ම පොද මට නිදහසේ හෙලන්න පුළුවන් කියලා ඒ අම්මා ලියලා තිබුණා. ඒ අම්මා කියන්නේ මේ රටේ දහසක් අම්මලාගේ හඬයි කියන්නේ. අපිට නැති වුණේ එක මිනිස්සු කොට්ටාසයක් විතරක් නෙමෙයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ ජාතික සමගිය අපිට අහිමි වුණේ. මේ රටේ ස්ථාවරත්වය අපිට නැති වුණේ. අපිට නැති වුණේ මේ රටේ පවත්වාගෙන ආපු ප්‍රෞඪ ඉතිහාස අභිමානවත් ශ්‍රී ලාංකීය ජාතිය කියන එක අපිට නැති වුණේ. එනිසා කාට හරි හෘද සාක්ෂියක් තියෙනවා නම් මේ විනිශ්චයකාරවරුන්ගේ කාලය විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝ කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයේ කෙලසිනවා කියලා ඒක මොන තරකෙන්ද කියන්නේ කියලා වීදිඥෝ විදියට අපිට නම් තේරෙන්නේ නැහැ. ඕගලන්ට තේරෙන වෙන මොකක් හරි භාෂාවක් තියෙනවා නම් ඒකෙන් අපිට පැහැදිලි කරන්න ඒ කියන තර්කයේ ඇතුළෙම තියෙනවා. එහෙනම් ඕගලන්ට තමයි සැකේ තියෙන්නේ විනිශ්චයකාරවරු දැනුත් කටයුතු කරන්නේ සාධාරණ මානසිකත්වයකින් නෙවෙයි කියලා. නේ සමහර විපක්ෂයයි කිව්වා මේක සම්මත කරත් හඬුවට ගෙදර යන්න වෙනවා කියලා. ඉතින් හොඳයිනේ. ඕගලන්ට හොඳයිනේ අපි ගෙදර යනවා නම්. අපි ගෙදර යන්නෙත් නෑ අපි ගෙදර යන වැඩ කරන්නෙත් නෑ හෙට දවසේ අපි ගිහිල්ලා එළිය හිටියත් අපිට බය වෙන්න කිසිම කාරණයක් නැහැ. අපි ඒ තරම් නීතිගරුකව සහ සම්ප්‍රදායනුකූලව සහ රටට අවශ්‍ය නවීනත්වයට අවශ්‍ය දේවල් කරමින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මාතෘකාව වෙනම කාරණයක්. අද අපි කතා කරන්නේ ශ්‍රම වාසන අරමුදල එව නැත්නම් 1998 අංක 12 දරන ශ්‍රම වාසන අරමුදල් පනත 90 පිටුවා ඇති පනත 90 ඇති ශ්‍රම වාසන අරමුදල ඈවර කරමින් ඒ කටයුතු කම්කරු අමාත්‍යාංශයට පවරා ගැනීම මෙහිදීත් නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා අපේ ඉතිහාසයේ විවිධ අරමුදල් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ විවිධ අරමුදල් පිහිටවීමේ විවිධ අරමුණු තිබිලා තියෙනවා. ඒ අරමුණු සාක්ෂාත් වුණාද කියන එකත් අපිට දැන් තියෙන ප්‍රශ්නයක්. අපි දන්නවා ඒ අමුණගත්ත ඒ පටලවාගත්ත ඒ පිහිටුවාගත් අරමුදල් වලින් කරේ ඇත්ත මිනිසුන්ට උදව් කරන එක නෙවෙයි ගරු කතානායකතුමනි. තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ ක්‍රියාත්මක කිරීම. මම මේකේ තියෙන කාරණා එකින් එක පැහැදිලි කරන්නට යන්නේ නැහැ. අපිට හොඳ ඉතිහාසගත මතක තියෙනවා. සමහර විට ඉස්කෝලේ බෑග් එකක් බෙදනවා. ඉස්කෝලේ බෑග් 1000යි බෙදලා තියෙන ඉස්කෝලෙම හැබැයි ඒකට රුපියල් මිලියන ට්‍රිලියන ගණන් වියදම් කරලා දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරගෙන තියෙනවා. ඒකට අපි අරමුදල් හෝ වෙන දේවල් පාවිච්චි කරන්නේ නැහැ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යටතේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය විනිවිදභාවයෙන් යුතුව අමාත්‍යාංශයේ යටතේ ඉතා පැහැදිලිව මිනිසුන්ට ප්‍රශ්න කරන්න පුළුවන් විදියට අපි පවත්වාගෙන යනවා. අපිට අවශ්‍ය නැහැ එක එක අටවගත්ත දේවල්. ඒ වගේම ක්‍රියාත්මක වෙච්ච හොඳ දේවල් අපි අමාත්‍යාංශය යටතට පවරගෙන ඒකාබද්ධව එක තැනකින් විනිවිදභාවයකින් යුතුව අපි ක්‍රියාත්මක
කරනවා. Member you have 2 minutes left.
ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි මේ ශ්‍රම වාසන අරමුදල ශ්‍රම වාසන අපිට තර්කයක් එන්න පුළුවන් මේ අරමුදලෙන් වෙච්ච දේවල් අපි ඉස්සරහට කරන්නේ නැද්ද කියන එක. නෑ නියෝජ්‍ය කරු කතානායකතුමනි අපි දරුවන්ගේ පාසල් ලිපිද්‍රව්‍ය දීමනාව වැඩි කරලා තියෙනවා. අපි බෑග් එකේ නම ගහගෙන මොකක් හරි දෙන කෙසෙල් ගෙඩියේ සලකුණක් ගහගෙන විකුණන දේශපාලන ව්‍යාපාරයේ විකුණන ව්‍යාපාරයක් නෙමෙයි. අපි ඒ දරුවන්ට අවශ්‍ය ශිෂ්‍යත්ව ආබාධිත දරුවන්ට අවශ්‍ය ශිෂ්‍යත්ව දීමන ඒ සියල්ල අපි ලබා දෙනවා අපේ ආණ්ඩුවක් විදියට. ඒ වගේම මතක් කරන්න ඕනි කතානායකතුමනි ගොඩක් අයට මතක නෑ අපිට බාර දුන්නේ මොන වගේ රටක්ද කියලා. අපිට බාර දුන්නේ බංකොලොත් වෙලා හොම්බ බිම වැටිච්ච රටක්. ඒ රට තමයි අපි මේ ලෝකයේ දියුණු වෙන ප්‍රධාන රටවල් හතර අතර අංක 4 ස්ථානයට ශ්‍රී ලංකාව ගෙනත් තිබ්බේ ජාතික ජනබලවේගයේ අපි. ඒ නිසා විශේෂයෙන් මතක් කරන්නට ඕනි අපි රාජ්‍ය මූල්‍ය කළමනාකරණයත් නීති සම්පාදනයත් නීති ක්‍රියාත්මක කර ගැනීමත් සාමාන්‍ය භාජනතාවට යුක්තිගරික සමාජයක් ඇති කිරීම වෙනුවෙන් අපි වැඩ කරනවා. ඒකෙදී විපස්සේ යැයි යැයි ගයි ඥඥන් ගයි ඒකක්වත් අපිට අදාළ නෑ. අපි වැඩ කරන්නේ මේ රටේ පොදු මිනිස්සුත් එක්ක එකතු වෙලා. ඒකට ඒකෙදී අපිට ඕගොල්ලන්ගේ ඔය
කතාවන්
අදාළම නෑ කියන එක මතක් කරමින් මන්නියට වෙනවා. බොහොමත්ම ස්තුතියි.